ප්‍රධාන වැඩ කටයුතු අද දින න්‍යායපත්‍රයේ විෂය අංක 1 කීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති සංශෝධන 50 කෙටුම්පත දෙවෙනිවර කියවීම තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මන්ත්‍රමා අමාත්‍යමා
ගරු කථානායකතුමනි අද දින න්‍යායපත්‍රයේ ප්‍රධාන වැඩ කටයුතු වල විෂය අංක 1
තුමාගේ
කීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති සංශෝධන නැමැතේ 50 කෙටුම්පත දෙවෙනිවර කියවීම සඳහා
ගරු ඔබතුමාගේ පොයින්ට් එක
Honorable Speaker, I just have Honorable Speaker, I just have three questions regarding this appointment which Honorable Dayasiri Jayasekhar had spoken about. Number one, the governors who had given their recommendation, they did not give it in personal capacity.
ගරු මන්ත්‍රීතුමා ඒ සම්බන්ධයෙන් මම තීරණ ලබා දෙන බව ප්‍රකාශ කරා. ගරු සුනිල් කුමාර ගමගේ අමාත්‍යතුමා. කරුණාකරින් වාඩි වෙන්න. ගරු සුනිල් කුමාර ගමගේ මන්ත්‍රීතුමා. දැන් තීරණ ලබා දෙන්නම් කියපම අය දැන් ඒ සම්බන්ධයෙන් තීරණ ලබා දෙන්න. ගරු සුනිල් කුමාර ගමගේ
මන්ත්‍රී ගරු කථානායකතුමනි දැන් දෙවැනි වර කියවන්නේ ඔව් ගරු කථානායකතුමනි අද දින න්‍යායපත්‍රයේ ප්‍රධාන වැඩ කටයුතු වල විෂය අංක 1 ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති සංශෝධන නැමැති 50 කෙටුම්පත දෙවැනි වර කියවීම සඳහා මම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමි
to start the debate honorable sugath tilakaratna you have 14 minutes
ගරු කථානායකතුමනි අද දිනේ ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත පිළිබඳව අදහස් දැක්වීමට අවස්ථාව ලබා දීම ගැන මා ප්‍රථමයෙන්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ උත්තේජක පනත ගැන කතා කරද්දී ගරු කථානායකතුමනි විශේෂයෙන්ම ක්‍රීඩාව කියන්නේ පිරිසුදු ක්‍රීඩාවක් කරන්න ඒ බලාපොරොත්තුවෙන් තමයි මේ පනත ක්‍රියාත්මක කරන්නේ විශේෂයෙන්ම මේ පනත ක්‍රියාත්මක වෙන්නේ ලෝක උත්තේජක මර්ධන අධික නියෝජිත ආයතනය මගින් විශේෂයෙන්ම අපේ ශ්‍රී ලංකාවේ මේ ආයතනයට සම්බන්ධව ඒ නීති සහ රෙගුලාසි වලට යටත්ව ශ්‍රී ලංකා උත්තේජක මර්ධන නියෝජිත ආයතනයක් පැවැත්වෙනවා විශේෂයෙන්ම මේ ආයතනවල වගකීම තමයි ක්‍රීඩාව කරද්දී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ විශේෂයෙන්ම අපි කියනවා පිරිසිදු ක්‍රීඩාවක් කරන්න ඕනේ කියලා මේ පිරිසිදු ක්‍රීඩාව කරන්න දෙන මාර්ගෝපදේශනයක් තමයි විශේෂයෙන්ම මේ අද පනතෙන් අපි කතා කරන්නේ. මෙහෙම ගත්තොත් එහෙම අපි ඇයි මේ ක්‍රීඩක ක්‍රීඩිකාව ගොඩක් වෙලාවට තහනම් උත්තේජක වලට යොමු වෙන්නේ කියන කාරණේ ගත්තොත් එහෙම වැඩිපුරම අපිට දකින්න තියෙන්නේ ඔවුන්ගේ දක්ෂතා ඉස්සරහට ගේන්නේ එහෙමත් නැත්නම් ආර්ථික වශයෙන් ඔවුන්ගේ ක්‍රීඩාව ඉස්සරහට ගෙනල්ලා යම්කිසි මූල්‍යමය පැත්තෙන් ක්‍රියාදාමයකට පෙළඹෙන්න තමයි ගොඩක් වෙලාවට මේ ක්‍රීඩක ක්‍රීඩිකා උත්සාහ කරන්නේ. හැබැයි මෙතනදී විශේෂයෙන්ම දක්ෂතා ඇතිව තමුන්ගේ තියෙන සහජ දක්ෂතා එක්ක ඉස්සරහට එන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට විශාල අසාධාරණයක් සිද්ධ වෙනවා. මෙවැනි උත්තේජක වර්ග භාවිතයෙන් ක්‍රීඩාවට යොමු වීමේදී මේ විශේෂයෙන්ම මේ උත්තේජක වර්ග ලබා ගැනීමේදී ඔවුන් බලාපොරොත්තු වෙන දෙයක් තියෙනවා ක්‍රීඩක ක්‍රීඩිකාව ගත්තාම මේ උත්තේජක වලින් විශේෂයෙන්ම ඔවුන්ට දරා ගැනීමේ ශක්තිය ඒ වගේම මාංශ පේශීන් වල වර්ධනය ඒ වගේම අභ්‍යන්තර පේශීන් වලට අපේ හෘදය ඒ වගේම පෙනහළු වලට විශේෂයෙන් බලපෑමක් එල්ල කරන මේ උත්තේජන වලින් අපි ගත්තොත් එහෙම හෘදේ වස්තු එහෙම නැත්නම් පෙනහළු වලට විශේෂයෙන් බලපාන උත්තේජන ගත්තොත් එහෙම අපිට දුර දිවීම ඒ වගේම එහෙම නැත්නම් බයිසිකල් පැදීම ක්‍රීඩා වගේ දේවල් වලට විශේෂයෙන්ම විශාල පිටිවහලක් වෙනා මේ වගේ දේවල් ගත්තහම ඉතින් ක්‍රීඩකයෝ ගොඩක් වෙලාවට පෙළඹෙන්නේ එවැනි අවස්ථාවල් උදා කරගන්න. ඒ වගේම තමයි මාංශ පේශීන් වර්ධනය වුණාම විශේෂයෙන් බර ඉසිලීම් වැනි ක්‍රීඩාවන් සඳහා මේක විශේෂයෙන් ක්‍රීඩක ක්‍රීඩිකාව යොදා ගන්නවා. ඉතින් ඒ අනුව ගත්තහම මෙයින් වෙන ක්‍රීඩාවට ඔවුන්ගේ ජයග්‍රහණ වලට ලබා ගන්නවා වගේම හැබැයි ක්‍රීඩාවේ අනිත් පැත්ත ගත්තහම මේකෙන් විශාල හානියක් වෙනවා ක්‍රීඩකයාට වගේම රටටත් විශාල හානියක් වෙනවා. මොකද ක්‍රීඩකයා ගත්තොත් එහෙම මෙවැනි උත්තේජක භාවිතයෙන් යම්කිසි ආකාරයක තහනමකට ලක්වුවොත් ඔහුට මාස 3 සිට අවුරුදු 6ක දක්වා කාලයක් තුළ මේ ඔවුන්ට තහනම් කරන්න පුළුවන්, සම්පූර්ණ ක්‍රීඩාවෙන් ඈත් කරලා තියන්න පුළුවන්, අඩුමතරමේ ක්‍රීඩාංගණයකට ඇතුල් වෙන්න සහ ක්‍රීඩාංගණයකට තරගයක් නැරඹීමට යන්න පවායි අවස්ථාව අහිමි වෙනවා මේ තහනම් උත්තේජක වර්ග භාවිතා කරලා යම් කිසි අවිරකින් ඔහු හෝ ඇය ඒ සම්බන්ධව වැඩිකාරයෙක් වුණොතින්. ඉතින් අපි බැලුවාම මේ ක්‍රීඩාව තුළ මෙවැනි කාරණා සිද්ධ වෙන එක විශේෂයෙන්ම රටක් හැටියට අපි විශේෂයෙන් ජාත්‍යන්තරයේ අපකීර්තියට පත් වෙනවා රටක් හැටියට මෙවැනි තහනම් උත්තේජක වර්ග භාවිතා කරලා ජාත්‍යන්තර තරගයකදී හෝ එවැනි අවස්ථාවකදී ඔවුන් පොසිටිව් වුණොතින්. ඉතින් මේ ගැන කතා කරද්දී තවදුරටත් අපි හිතනවා ඒකෙන් වෙන හානියත් විශාලයි. මොකද පුද්ගලිකව ගත්තොත් ක්‍රීඩිකයට වෙන හානිය, ඊට පස්සේ සමාජයෙන් වෙන හානිය සහ රටකට වෙන හානිය ඉතාමත් බරපතල ලෙස අපිට මේක සංසන්දනය කරන්න පුළුවන්. ඒ වගේම මේ තුළින් පෞද්ගලිකව ගත්තොත් එහෙම ක්‍රීඩකයෙකුගේ පසුකාලීන ජීවිතයට බලපාන දේවල් විශාලයි. ඒ වගේම ඔවුන් තුළ ක්‍රෝධය, තරහව, එහෙම නැත්නම් ආක්‍රමණශීලී හැසිරීම්, නින්ද නොයාම, හෘද රෝග, රුධිර පීඩන ඉහළ යාම, වකුගඩු රෝග වැනි විශේෂිත රෝගවලටත් ඔවුන් ගොදුරු වෙන්න පුළුවන්. ඔවුන්ගේ ජීවිත කාලයම අඳුරට පත් වෙන්න පුළුවන් මෙවැනි දේවල් වලට ඔවුන් පෙළඹුණාම. විශේෂයෙන්ම අපි ගත්තොත් එහෙම මේ ක්‍රීඩාව තුළින් අපේ කියන්නේ තරඟ අවස්ථාවකදී හෝ තරඟෙන් පරිබාහිර අවස්ථාවලදී මේ ටෙස්ටින් කරන්න පුළුවන් ඕනම අවස්ථාවකදී. හැබැයි ඒ කරන අවස්ථාවලදීත් විශේෂයෙන්ම මේක අපි මම හිතන්නේ මේක අපි ගොඩක් වෙලාට අපේ රටේ දන්නේ නැහැ වෙන්නේ කොහොමද කියන එක. මේ සාම්පල ගැනීම සහ මේ තෝරා ගැනීම කරන්නේ මුත්‍රා සාම්පල සහ රුධිර සාම්පල තුරින්. විශේෂයෙන්ම අද ලෝකයේ වැඩිපුරම භාවිතා වෙන්නේ මුත්‍රා සාම්පල තුරින්. ඒකත් විශේෂයෙන්ම අපිට කියන්න ඕනේ අපිට ඒක තනියෙන් ගිහිල්ලා ගෙනත් දෙන්න බැහැ මේ මුත්‍රා සාම්පලයත්. ඒ නියෝජිත ආයතනයේ නිලධාරි ඉදිරිපිට ඔහු ඉදිරිපිට තමයි මේ මුත්‍රා සාම්පල අරන් දෙන්න ඕනේ. මොකද එතන කිසිම රහස්‍යභාවයක් තියාගන්න බෑ මුත්‍රා සාම්පල ගෙනත් දීමේදීත්. ඉතින් ඒක මම හිතනවා ඒක අපි ගොඩක් වෙලාවට අපි දන්නේ නැහැ කොහොමද මේ ටෙස්ට් එකක් කරන්නේ සහ මේ මුත්‍රා සාම්පලය ලබා ගැනීම ක්‍රමවේදය තියෙන්නේ ඒ විදිහට. එතකොට අපිට කිසිම එතන සාම්පල ගැනීමේදී සහ ඒවා ටෙස්ට් කිරීමේදී කිසිම අගතියක් වෙන්නේ නැහැ ක්‍රීඩකයෙකුට හෝ ක්‍රීඩිකාවකට. මොකද එහෙම කරන්න බෑ. හොඳ විනිවිද භාවයක් ඇතුව තමයි මේ සියලුම දේවල් සිද්ධ වෙන්නේ. ඒ වගේම තමයි මේ සාම්පල ලබා ගත්තට පස්සේ මේවා ටෙස්ට් කරන්න ඕනේ. විශේෂයෙන් අපේ ලංකාවේ මේ රසායනාගාර පහසුකම් නැහැ. අපිට ගොඩක් වෙලාවට මැලේසියාව, එහෙම නැත්නම් කටාර් රාජ්‍ය වැනි රාජ්‍යන් වලට යවලා තමයි මේ පහසුකම් අපිට ලබා ගන්න වෙන්නේ. ඉතින් ඒ සඳහා විශාල මුදලක් වැය වෙනවා. ඒ වගේම මේ සඳහා විශාල කාලයකුත් ගත වෙනවා. ඉතින් එහෙම බැලුවාම මේවා ක්‍රමානුකූලව කරගන්න ටිකක් අපහසුතාවයක් ඇති වෙනවා. මොකද සමහර වෙලාවට ක්‍රීඩකෙක් තහනම් උත්තේජන වලට වැරදිකාරයෙක් වුණා කියලා කිව්වට පස්සේ හැබැයි එතන ඉඳලා තවත් ටික කාලයක් යනවා ඔහුගේ වැරදි නිවැරදිභාවය ඔප්පු වෙන්න. ඉතින් මේව තමයි දැනට තියෙන ගැටලු අපිට. ඉතින් මේවා ක්‍රමානුකූලව ඉස්සරහට කරගන්න වෙනවා. නැත්තම් ගොඩක් වෙලාවට සමහර වෙලාවට ක්‍රීඩකෙක් තහනම් වෙලා ඔහුගේ තහනම් කරාට පස්සෙත් සමහර වෙලාවට කියන්නේ B සාම්පල් එක චෙක් කරලා A සාම්පල් එක නැවත ඔහුට ඉල්ලීම් කරලා චෙක් කරන්න පුළුවන්. ඒ වගේ ගියාම සමහර වෙලාවට ගොඩක් කාලයක් යනවා. සමහර මාස 6ක දඬුවමක් තියෙන ක්‍රීඩකයෙකුට උනත් ඔහුගේ වාර්තා එනකොට මාස 6ක් ගිහිල්ලා ඉවරයි. ඉතින් ඒ වගේ අවස්ථා තියෙනවා සමහර වෙලාවට. ඉතින් එවැනි අවස්ථාවලදී විශේෂයෙන්ම ක්‍රීඩකයන්ට අසාධාරණකම් සිද්ධ වෙන්නත් අවස්ථා තියෙනවා. 2011 ඉඳලා 2011 මැයි මාසේ 24 ඉඳලා 2025 මැයි 25 වෙනි දින දක්වා සියලුම ක්‍රීඩාවල් සඳහා කරලා තියෙන මේ මුත්‍රා සාම්පල් වලින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 67 දෙනෙක් තහනම් උත්තේජන ගත්තා කියලා වාර්තා තියෙනවා. විශේෂයෙන්ම එවලුත් ක්‍රීඩා 11ක් මේ වෙනකොට 2011 ඉඳලම ක්‍රීඩක ක්‍රීඩිකාව වැඩිකාරය වෙලා තියෙනවා. මලල ක්‍රීඩාව, ක්‍රිකට්, බොඩි බිල්ඩින්, රග, බොක්සිං, බර ඉසිලීම, මල්ලෝපර, සයික්ලින්, පවර් ලිෆ්ටින්, කබඩි, නෙට්බෝල් මෙන්න මේ වගේ ක්‍රීඩාවලට තමයි විශේෂයෙන්ම ක්‍රීඩක ක්‍රීඩිකාව මේ වැඩිපුරම යොමු වෙලා තියෙන්නේ. මේකිනුත් ගත්තාම මේ පවර් ලිෆ්ටින් එහෙම නැත්නම් සවි එසවීම කියන ක්‍රීඩාවේ ක්‍රීඩකයෝ 15 දෙනෙක් මේ 2011 සිට මේ දක්වා කාලය තුළ තරග තහනමට ලක් වෙලා තියෙනවා. ඉතින් අර ඔවුන්ගේ විශේෂයෙන්ම අර බර ඉසිලීමේ ක්‍රීඩාවේදී ඔවුන් ගොඩක් වෙලාවට මෙවැනි දේවල් වලට යොමු වෙලා තියෙනවා කියලා මේකෙන්ම පේනවා පැහැදිලිව. ඒ වගේම බොඩි බිල්ඩින් ක්‍රීඩාවෙත් 12 දෙනෙක් විශේෂයෙන් මාංශපේශීන් ඩිවලොප් කිරීමට ගොඩක් වෙලාවට මෙවැනි තහනම් උත්තේජක වලට යන අවස්ථා තියෙනවා. ඒ වගේම මේ දේවල් සමහර වෙලාවට වෙළඳපළේ අපිට මිලදී ගන්න තියෙනවා. ඔවුන් සමහරවිට මේ දේවල් නොදැන ගන්නත් පුළුවන්. ඉතින් ඔවුන් සමහරවිට මේ පරීක්ෂණ වලට භාජනය වුණාට පස්සේ තමයි ගොඩක් වෙලාවට ඒක සමහරවිට තහනම් උත්තේජකක් කියලාත් දැනගන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒ වගේම මල්ල ක්‍රීඩා ගත්තොත් ක්‍රීඩකයන් 12 දෙනෙක්, සයිකල් පැදීමේ ක්‍රීඩාවෙන් ක්‍රීඩකයන් 10 දෙනෙක්, රග ක්‍රීඩාවෙන් 7 දෙනෙක්, වේට් ලිෆ්ටින් ක්‍රීඩාවෙන් 4 දෙනෙක්, කබඩි, බොක්සිං, රෙස්ලිං යන ක්‍රීඩා වලින් 2 දෙනා බැගින්ද, ඒ වගේම නෙට්බෝල්, ක්‍රිකට් වලින් 1 ක්‍රීඩකයා බැගින්ද මේ කාලය තුල ඔවුන් පොසිටිව් වෙලා තියෙනවා. ඉතින් අපි හිතනවා මේ විශේෂයෙන්ම ගත්තොතින් ඇයි මේ ක්‍රීඩිකාව ගොඩක් වෙලාවට මෙවැනි දේවල් වලට යොමු වෙන්නේ කියන එක මම පැහැදිලි කරලා කිව්වා. ඉතින් අපිට ඔවුන්ට හොඳ කියන්නේ ඔවුන්ගේ ක්‍රීඩා ජීවිතේ හොඳ ඉස්සරහට ගෙනියන්න හොඳ ආර්ථික රටාවක් අපිට හදලා දෙන්න පුළුවන් නම් මම හිතනවා මේ වගේ කෙටි මාර්ග වලට ක්‍රීඩිකාව නොයාවි කියලා අපි විශ්වාස කරනවා. මොකද අපි එහෙම ගත්තාම මොකද ඇත්තටම මොවුන් මේ ගොඩක් උත්සාහ කරන්නේ එක්කෝ ලංකාවේ තියෙන තරඟ වලින් ජයග්‍රහණය කරලා පළවෙනියා වෙන්න, එහෙම නැත්නම් ජාත්‍යන්තර තරගයකට සහභාගී වෙන්න ඒ අවස්ථාව සලස ගන්න තමයි මොවුන් වැඩිපුරම උනන්දු වෙන්නේ. එතකොට අපි මෙයාලා කරන්නේ අපි ලංකාවේ ජාතික මට්ටමේ ක්‍රීඩකෙක් බවට පත් වුණොතින් අපි ගෙවන ඔවුන්ට පෝෂණ දීමනා තියෙනවා, එහෙම නැත්නම් අනුග්‍රහක දීමනා තියෙනවා. මේ මුදල වෙනුවෙන් තමයි ගොඩක් වෙලාවට සමාජයට මේ දේවල් වලට පෙළඹෙන්නේ. විශේෂත්වයක් තියෙන්නේ මේ ක්‍රීඩාවලින් මේ දඬුවම් ලබන ක්‍රීඩකයෝ ක්‍රීඩිකාව ගොඩක් වෙලාවට මේ ප්‍රශ්නේදී තනි වෙනවා ගොඩක් වෙලාවට. ඔවුන්ට දුන්න කෙනෙක් නැහැ කවුද මේකට අනුබල දුන්නේ, එහෙම නැත්නම් මේ උත්තේජක වර්ග කවුද කාගේ මාර්ගයෙන්ද ගත්තේ කියන තැන්වලදී ගොඩක් වෙලාවට ක්‍රීඩිකාව හිර වෙනවා. ඔවුන්ට එතකොට ඔවුන්ගේ හැබැයි පුහුණුකරුව කවදාකවත් මේ වෙනකන් කිසිම පුහුණුකරුවෙක් මට මතක හැටියට පුහුණුකරුවෙකුට කිසිම දඬුවමක් ලැබිලා නැහැ. ඒ වගේම මේ දේවල් මේ උත්තේජක වර්ග ලබා දෙන බාහිර පුද්ගලයන්ටත් කිසිම දඬුවමක් ලැබිලා නැහැ මේ වෙනකන්. හැබැයි ක්‍රීඩක ක්‍රීඩිකාව බොහොම දෙනෙක් මේකට දඬුවම් ලබලා තියෙනවා. ඉතින් අපි හිතනවා හැබැයි අපේ අල්ලපු රටේ ඉන්දියාව බැලුවොත් එහෙම ගොඩක් වෙලාවට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වගේම පුහුණුකරුවන්ටත් ඔවුන් වසර ගණන් ඒ තහනම් ලබා දීලා තියෙනවා. මොකද පුහුණුකරුගේ නොදැනීමක් කියන්නේ පුහුණුකරු නොදැන මේ දේවල් කරන්න අපහසුතාවයක් තියෙනවා කියලා අපි විශ්වාස කරනවා. ඉතින් ගොඩක් වෙලාවට ක්‍රීඩකයා ගැන පමණයි බැලෙන්නේ, මේ එතනින් එහාට බාහිර පුද්ගලයෝ ගැන සොයා බැලීමක් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි අපි හිතනවා ගොඩක් වෙලාවට දැන්
honorable member you have another 2 minutes.
ඔව් ස්තුතියි මේ කතානායකතුමනි. ගොඩක් වෙලාවට අපි හිතනවා මේ දේවල් වලට අපිට කරන්න පුළුවන් වෙනසක් තියෙනවා. ඒක තමයි දැන් අපි මේ දේවල් අපි ක්‍රියාත්මක කරන විශේෂයෙන් ජාතික සංචිත වලට එහෙම නැත්නම් කනිෂ්ඨ සංචිත වලට ඇතුළු වෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අපි ඔවුන්ගේ මාසික දීමනා ලෙස අපි විශාල මුදලක් ලබා දෙනවා, 150,000 වගේ මුදලක්. ඊට අමතරව පුහුණුකරුවන්ගේ සුභසිද්ධි වෙනින් අපි පුහුණුකරුවන්ටත් ඒ වෙනින් අපි මුදලක් ලබා දෙනවා. ප්‍රථම වතාවට තමයි මම හිතන්නේ අපි දීර්ඝ කාලීනව පුහුණු සංචිත වලින් සියලුම ක්‍රීඩකින්ගේ පුහුණුකරුවන්ට මේවර අපි මුදල් ලබා දෙන්නේ. ඉතින් අපි හිතනවා ඒ තුලින් මේ ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව රැකවරණය ඔවුන්ට ලැබෙයි කියලා. එතකොට මෙවැනි උත්තේජක වර්ගවලට යාමේ අඩුවීමක් අපිට දකින්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම මේ තහනම් උත්තේජක වල තියෙන ආදීනව එවැලි ඒ පිළිබඳව ඒවට නොයන්න يعني විශේෂයෙන් පාසල් ඒ වගේම සියලුම ක්‍රීඩා සංවිධාන දැනුවත් කිරීමේ වැඩසටහනක් සිද්ධ කරනවා. ඉතින් මේ දේවල් එක්ක බැලුවාම අපි හිතනවා අපි බලන අපි හිතන ක්‍රීඩා ආර්ථිකයට ක්‍රීඩා සංස්කෘතියට අපිට ඉස්සරහට යන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. මොකද අද ලෝකයේ ක්‍රීඩාවට විශාල ඉල්ලුමක් තියෙනවා, හොඳ මාකට් එකක් හැදිලා තියෙනවා. විශේෂයෙන් ගත්තොත් වොලිබෝල් ක්‍රීඩා ගත්තොත් අද මේ වෙනකොට වොලිබෝල් ක්‍රීඩාවේ විශේෂයෙන් වොලිබෝල් ක්‍රීඩකයෝ පිටරට ගිහිල්ලා ඔවුන්ගේ ක්ලබ් වෙන ක්ලබ් වලට සෙල්ලම් කරලා අපේ රටට ඩොලර්ස් උපයලාගෙනවා. හැබැයි මේ වෙනකොට අපි හිතනවා මේ ක්‍රීඩකයින්ට පමණක් නෙවෙයි ක්‍රීඩා සංගම් වලට විශේෂ අවධානය යොමු කරන්න වෙනවා. මොකද විදේශ තරඟ වලට සහභාගී වෙන ක්‍රීඩකයන්ට යම්කිසි අවස්ථාවක් දෙන්න පුළුවන් නම් මහිතන ඒක වැදගත් වෙනවා කියලා විශේෂයෙන්ම සංගම් වලට. මොකද එහෙම නොවුනොත් මං හිතන්නේ ඒ ක්‍රීඩකයෝ අසර වෙනවා. මොකද ඔවුන් අපේ රටේ මුදල් ගේනවා වගේම අපේ රටේ ජාතික කණ්ඩායම් වලටත් පහසුවෙන් ක්‍රීඩා කරන්න හැකියාව තියෙයි කියලා මං විශ්වාස කරනවා. ඉතින් මේ හැම දෙයකටම අපි මොනතරම් දේවල් කරත් අපි කොච්චර ක්‍රීඩා භාණ්ඩ බෙදුවත් අපි මොනතරම් සල්ලි බෙදුවත් ඒකේ ප්‍රතිඵලය ගන්න බැහැ අපිට. ක්‍රීඩා සංගම් වල සහ ඒ නිලධාරීන්ගේ මනා වගකීමක් තියෙන්න ඕනේ. ඒ ක්‍රීඩකයින්ට අවශ්‍ය පහසුකම් ලබා දෙන්න ඔවුන් උත්සාහ කරන්න ඕනේ. එහෙම නැත්නම් ක්‍රීඩා අමාත්‍යාංශයත් එක්ක මේ දේවල් කතා කරලා ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබා ගැනීම ඔවුන් ස්ථිර කරගන්න ඕනේ. ඉතින් අපි බලාපොරොත්තු වෙන ඒ අවශ්‍ය ක්‍රීඩකයන්ට විදේශීය දැනුම සියලු දිනේ ලබා දෙන්න. මේ ඒ වගේම මේ රට දිනවන්න ඕනම කෙනෙකුට කොන්දේසි විරහිතව අපහ අත්වල බැඳ ගන්න ඉන්න කියලා මම ආරාධනා කරනවා. බොහොමත්ම ස්තුතියි.